මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්නුක ශීලයේ සමාදන් වෙනවා. নমস্কারය කිය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේ ධම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. මනුජස්ස පමත්ත චාරිනෝ තණ්හා වඩ්ඩති මාළුවාවිය. සෝ ප්‍රවති හුරා හුරං ඵලමිච්ඡංව මනස්මින් වානරෝ. යං ඒසා සහති ගම්මි තණ්හා ලෝකේ විසර්තිකා. සෝකාතස්ස පවඩ්ඩන්ති අභිවණ්ඨංව බීරණං. යෝචේතං සහති ගම්මින් තණ්හං ලෝකේ දුරච්චයං. සෝකාතං හා පපතන්ති යුද බින්දුව පොංකරා. තංගෝ වදාමි භද්දංගෝ යාවන්තෙත්ථ සමාගතා. තණ්හාය මූලං කනත උසීරන්තෝව බීරණං. මාවෝ නලංව සෝතෝව මාරෝ පුනප්පුනං කරෝත බුද්ධ වචනං ඛනා කනෝ වේමා උපච්චේදා ඛනාතීතා හිසෝ චන්ති නිරයම්හි සමප්පිතා පමාදෝ රජෝ පමාදානු පතිතෝ රජෝ අපමාදේන විඤ්ඤාය අබ්බරේ සල්ලමත්තනෝති. සදහවක් පින්නතුනි, ඉපදෙමින් මැරෙමින් අපි මේ සංසාර ගමනේ යන්නේ තණ්හාව නිසා බව තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා, පුනර්භවයට මූලික හේතු වන නිසාම තණ්හාව පෝනෝ භවිකා නමින් හඳුන්වලා තියෙනවා. තණ්හාව මුලිනුප්පා දමන තුරු සත්වයා මේ සංසාරේ හතිලලා දුවනවා. අද මේ මාතෘකා කරගත්තු ගාථා පෙළෙන් දැක්වෙන්නේ තණ්හාවේ ස්වභාවයයි, තණ්හාවේ ආදීන පක්ෂයයි. තේර ගාථා පාළියේ මාළුන්කේ තේරපුත්ත ගාථාවේ අදාළ නිදාන කථාවේ දක්වන හැටියට, ඒ අටුවාවේ දක්වන හැටියට මේ ගාථා දේශනා කළේ මාළුන්කේ පුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ පිළිබඳ මෙන්න මෙහෙමයි දැක්වෙන්නේ ප්‍රවෘතිය. සැවැත් නුවර උසස් කුලයක පවුලක උපදුණු කෙනෙක් මේ මාළුන්ගේ පුත් හාමුදුරුවෝ. මාළුන්ඛ්‍යා කියන නම, ඒ මාගේ නම ඇසුරින් මාළුන්ගේ පුත්ත කියලා හැඳින්වුණා. ගිහිගේ කාලයක් වාසය කරලා ගිහිගේ ගැන කලකිරිලා ගිහිගෙන් නික්මිලා ප්‍රවෘජ්ජාව ලැබුවේ පරිබ්‍රාජකින් අතරේ. එතකොට පරිබ්‍රාජකින් අතරේ එහෙම කාලයක් ඉඳලා යම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ හමු වෙලා ධර්මය අසලා පැවිදි වෙලා විදර්ශනා වඩලා රහත් වුණා. ඒ රහත් වුණාට පස්සේ ඥාතීන්ට අනුග්‍රහ වශයෙන් තමන්ගේ උපංගමට, එහෙම නැත්නම් ගිහි ගෙදරට වැඩම කළ අවස්ථාවේ ඥාතීන් ප්‍රණීත ආහාර පාන වලින් සංග්‍රහ කරලා දානේ පූජා කරලා එකම මේ ස්වාමීන් වහන්සේ පොළඹලා නැවත ගිහි ගෙයට ගන්න බලාපොරොත්තු වෙන ඒ සන්තක ධනය ඉදිරිපිට රැස් කරලා එකතු කරලා ආරාධනා කළා මේ හාමුදුරන්ට, මේ ස්වාමීන් වහන්සේට. නැවත ගිහි ගෙයට ඇවිල්ලා ගිහියෙක් වෙලා මේ අමුදරුවන් පෝෂණය කරන්න මේ ධනයෙන් කියලා. ඒ අවස්ථාවේ උන්වහන්සේ අහසට පැන නැගිලා මේ ගාථාවලින් මේ තණ්හා ආදී ආදීනව පක්ෂය ප්‍රකාශ කළ බවයි අටුවාවේ කියන්නේ. ඇත්ත වශයෙන් මේ සමහර ගාථා බුද්ධ වචනම වශයෙන් ධම්මපදයේද සඳහන් වෙනවා. ඉතින් මේ ගාථා කීපේ අර්ථය ඉතාම ගැඹුරුයි. අපි ඒකේ සාමාන්‍යයෙන් තේරුම් ගන්න බලමු. මනුජස්ස පමත්තචාරිනෝ තණ්හා වඩ්ඩති මාළුවාරිය. ප්‍රමාදයට වැටි හැසිරෙන මිනිසයාගේ තණ්හාව මාළුවා වැල වගේ වැඩෙනවා. සූ ප්ලවති හුරා හුරං ඵලමිච්ඡංව වනස්මින් වානරෝ. ඒ තැනැත්තා ඵලය පළතුරු බලාගෙන බලාපොරොත්තුවෙන් වනෙහි හැසිරෙන වඳුරෙක් වගේ ඔබිනොබ එහාට මෙහාට පැන පැන යනවා සංසාරේ. මේකයි අදහස. යං ඒසා සහති ධම්මේ තණ්හා ලෝකේ විසත්තිකා. ලෝකෙහි ඊතාත්ම ලාමක වූ ඇලෙන සුළු ස්වභාවය ඇති විසත්තිකා නම් වූ තණ්හාව යමකු මැඩපවත්වයිද ශෝකා තස්ස පවඩ්ඩಂತಿ අභිවට්ඨංව බීරණං. ඒ තැනැත්තාගේ ශෝකයන් වැඩෙනවා. ශෝක වැඩෙනවා හරියට වැසිදිය වැටුණු බීරණ පඳුරක්, වීර පඳුරක් වගේ. යෝ චේතං සහති ජම්මින් තණ්හං ලෝකේ දුරච්චයන්. නමුත් යම් කෙනෙක් ලෝකේ ඉක්මවීමට අපහසු මේ ලාමක තණ්හාව මැඩපාත්වයිද සෝකා තම්හා පපතන්ති උදබින්දුව පොක්කරා. ඔහුගේ ශෝකයෝ ඔහු කෙරෙන් ගිලිහි වැටෙනවා හරියට නෙළුම්පතෙන් දියබිඳු වැටෙනා වගේ. තංගෝ වදාමි භද්දං වෝ යාවන්තෙත්ථ සමාගතා. මෙතන මේ රැස් වූ ඔබ හැමට මම මේ කියනවා, ඔබ හැමට යහපතක්ම වේවා. තණ්හාය මූලං කනත තණ්හාය මූලං කනත උසීරත්ව බීරණං. බීරණ පඳුර ඒ උසීර කියන බීරණ බීර පඳුරේ අල බලාපොරොත්තුෙන් මුල හරන්න වගේ තණ්හාවේ මුල හරන්න තණ්හාය මූලං කනත උසීරත්ව බීරණං. මාවෝ නලංව සෝතෝව මාරෝ භංජි පුනප්පුන. මහා සැඳ වතුරකට වතුර පාරකට බට ගස් සිඳිල යන්න වගේ තමන්ව මාරයාට නැවත නැවත විඳින්න විනාශ කරන්න ඉඩ තියන්න එපා. නැවත නැවත උපත් මරණ ආදිය දීම තුලින් ඊළඟට එහෙම ප්‍රකාශ කළා. ඊළඟට කියනවා කරෝත බුද්ධ වචන කනෝ වේමා උපච්චග කනාතීතායි සෝචන්ති නිර්යම්හි සමප්පිතා. බුද්ධ වචනය අනුව ක්‍රියා කරන්න, උතුම් මොහොත ඉක්මවා නොදෙන්න. ඉතුම් මොහොත ඉක්මවා ගිය අය නිරෙහි වැටිලා දුක් විඳිනවා. පමාදෝ රජෝ පමාදානුපතිතෝ රජෝ. ප්‍රමාදය කියලා කියන්නේ කෙලෙස් දූවිල්ල. ප්‍රමාදය අනුවම කෙලෙස් දූවිල්ල ඇති වෙනවා, වැඩෙනවා. ඒක නිසා අපමාදේන විජ්ජාය අප්‍රමාදේනුත් විජ්ජාව කියලා කියන අවබෝධයනුත් නුවණිනුත්. තණ්හාව කියන ඒ උල උපුටා දමන්න කියන එකයි ඒ ගාථාවල අදහස. ඉතින් මේ ගාථාවල සාමාන්‍ය අර්ථයයි කිව්වේ, මේ ගාථාවල තියෙන උපමා ටික උනත් ඉතාමත්ම වටිනවා. අර මාළුවා වැල කියලා කියන්නේ ගස්වල පිළිල හැටියට වැඩෙන පැලෑටියක් තියෙනවා, වැලක් තිබෙනවා. දැන් මේ බොහෝ විට දකින්න ලැබෙන ගස්වල ඒ වැල පොඩියෙන් ආරම්භ වෙලා අන්තිමට ගහ මත්තට මහා ගහ වසාගෙන ගහ විනාශ කරනවා. අන්න ඒ උපමාවයි මෙතන කියන්නේ. තණ්හාව වැඩෙනවා ප්‍රමාද වූ ප්‍රමාදයට වැටෙන මනුෂ්‍යයා. ඊළඟට තණ්හා වඩ්ඩති මාළුවාවිය සෝ ප්ලවති හුරා හුරං ඵලමිච්ඡංව වනස්මින් වානරෝ. ඒ කිව්වේ වඳුරේ කැලෙන් ගහෙන් ගහකට පැනගෙන යන්න වගේ භවෙන් භවයට ඒ තැනැත්තා යනවයි කියන එකයි. ඊළඟට හරි එතන ඒ කියන උපමාව යන් ඒසා සහති ධම්මී තණ්හා ලෝකේ විසත්තිකා. ඉතාමත්ම ලාමක වූ ඇලෙන සුළු මේ තණ්හාව යම් තණ්හා විසින් යම් කෙනෙකු යටවත් කරනු ගන්න ලැබේද, ඒ තැනැත්තා ගියේ ශෝක වැඩෙනවා හරියට වැස්ස වැටුණු අර බීරණ පඳුරක් වගේ. ඊළඟට නමුත් අනිත් අතට යම් කෙනෙක් ඒ තණ්හාව මැඩපවත් වෙනවා නම් ඒ තැනැත්තාගේ ශෝකයන් පෙරලිල යනවා හරියට නෙළුම්පතේ දිය බිඳු වගේ. ඉතින් ඔන්න ඔය විදිහට ඒ නොයෙකුත් උපමාවලින්. එතකොට ඊළඟට කියන්නේ ඒ තණ්හාව නැති කිරීමට ආරාධනාවක් වශයෙන් තංගෝ වදාය භද්දංගෝ යාවන්තිත් සමාගත තණ්හාය මූලං කනත උසීරත්වෝ බීරණං. මේ බීරණ කියලා වචනය ඒ පැලැටියේ අල හඳුන්වන්නේ උසීර කියලා. ඒක නිසා වෙන්නේ දැන් සමහර පළාත්වල මේ පැලැටියේ වීර කියලා හඳුන්වනවා, සමහර පළාත්වල සේර කියලා හඳුන්වනවා. ඉතින් මේ බීරණ පැලැටියේ තියෙන සීර කියන අල සඳහා හරන්න වගේ තණ්හාවේ මුල හරන්න, තණ්හාවේ මුල හරන්න කියලා ඒ විදිහේ නොයෙකුත් උපමා වලින් කියන්නේ. ඉතින් මෙන්න මේ ධර්ම කාරණාවට අදාළ තව තවත් දේවල් අපිට ඉදිරියට කියන්න පුළුවන්. ඊට කලින් මාළුන්ගේ පුත්‍ර මහරහතන් වහන්සේ ගැන සූත්‍ර දේශනාවල ප්‍රවෘත්ති රාශියක් සඳහන් වෙනවා. අපි ටිකක් කියමු ඒ උන්වහන්සේ ගැන. මෙන්න මෙහෙම ඒ සංයුත්සංගය එහෙම සඳහන් වෙනවා. මාළුන්ගේ පුත්‍ර තෙරුන් වහන්සේ යම් අවස්ථාවක බුදුරජාන් වහන්සේ ළඟට ඇවිත් මෙහෙම ආයාචනයක් කළා. භාග්‍යවතුන් වහන්සේ මට කෙටියෙන් ධර්මයේ දේශනා කරන්න, ඒ දේශනාව උපකාර කරගෙන මම විවේකයට ගිහිල්ලා හුදකලාව වීර්ය කරලා රහත් වෙනවා කියලා. ඒක කිව්ව හැටිය බුදුරජාන් වහන්සේ කියනවා, මාළුන්ගේ පුත්තේ මම මේ බාල භික්ෂුන්ට තරුණ භික්ෂුන්ට මොනවා කියන්නේද මහලු වූ ඔබ ඇවිල්ලා මේ විදිහට කෙටි දේශනා කෙටි ධර්ම දේශනා අහනකොට කියලා. එක්තරා විදිහක දොස් පැවරීමක් වගේ බුදුරජාණන් වහන්සේ කිව්වේ. එතකොට මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා, නෑ භාග්‍යතුන් වහන්සේ මට කෙටියෙන් දේශනාවක් කරන්න, මම ඒ අනුවෙන් මම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට දායාද කරුවෙක් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ කෙටි දේශනාව ඉදිරිපත් කරන්න කලින් සුදුසුකම් බලන්න වගේ මාළුන්ගේ පුත්‍ර හාමුදුරුවන්ගෙන් අහනවා, මොකද මාළුන්ගේ පුත්‍ර හිතන්නේ ඔබට මෙතෙක් නුදුටු රූපයන් රූප අහිං දැකිය යුතු රූප දැකීමට ආශාවක් ඇල්මක් ප්‍රේමයක් ඇති වෙනවද? ඒ වගේම අනිත් ඒවා හිතා ගන්න පුළුවන්, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, පොට්ටබ්බ, ධම්ම කියලා කියන මේ සදොරට හමු වෙන අරමුණු පිළිබඳව ඒවා දැකීමට රාගයක්, ප්‍රේමයක්, ඡන්දයක් තිබෙනවද ඔබ තුල? නැත කියලා හැමකටම පිළිතුරු දුන්නා. ඔන්න එතකොට තමයි බුදුරජාණන් වහන්සේ අර කිව්ව කෙටි දේශනාව වදාලේ මෙන්න මෙහෙම. ඒක අපි සිංහලෙන් කියනවා නම්, එහෙනම් මාළුන්ගේ පුත්තේ, යම් අවස්ථාවක දුටු, ඇසු, දැනුන, සිතුන කියන ඒ ධර්මයන් පිළිබඳව, දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ඒ ධර්මයන් පිළිබඳව ඔබට දුටුවෙහි දුටු මාත්‍රේම වන්නේද, ඇසුනෙහි ඇසුන මාත්‍රේම වන්නේද, දැනුනෙහි දැනුන මාත්‍රේම වන්නේද, දැනුන පමණම වන්නේද, සිතුනෙහි සිතුන මාත්‍රේම පමණ වන්නේද? එවිට මාළුන්ගේ පුත්තේ ඔබ එයින්නවන්නේය. යම් විටක මාළුන්ගේ පුත්තේ ඔබ එයින්නවන්නේද, එවිට මාළුන්ගේ පුත්තේ ඔබ එහිනවන්නේය. යම් විටක මාළුන්ගේ පුත්තේ ඔබ එහිනවන්නේද, එවිට මාළුන්ගේ පුත්තේ ඔබ මෙතනත් නැත, එතනත් නැත, දෙතන අතරත් නැත, එහෙම දුකේ කෙලවරක් කියන මෙන්න මේ කෙටි දේශනාව, ප්‍රහේලිකාවිද දේශනාව දේශනා කළා. මීට කලින් අවස්ථාවක මේ අපේ බණ අහපු පින්නතුන් දන්නවා ඇති, අර බාහ්‍ය දාරුකීරිය තාපසතුමාට දේශනා කළ කෙටි දේශනාව මම මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මාළුකපෙත හාමුදුරන්ට දේශනා කළේ. ඉතින් මෙන්න මේ කෙටි දේශනාවේ අදහස අපි සලකා බැලුවොත්, දැන් අර දුටුව, ඇසුන, දැනුන, සිතුන කියන පද හතරට පාලියෙන් කියනවා නම් දිට්ඨ සුත මුත විඤ්ඤාත. ඒ හතරට අහුවෙලා තියෙන්නේ මේ අපේ මේ ආයතන හය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මන කියන ඒ ඉන්ද්‍රියන් හයට එන ගොදුරු වන දේවල්මයි. ඒවා අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ දුටු දේ, ඇසුන දේ ආදී වශයෙන්. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන මුළු මහත් මේ ආයතන තුලින් එන හැම දෙයක්ම ඒ ඉන්ද්‍රිය අරමුණු සමූහයම මේ වචන හතරට දානවා. දුටුව, ඇසුන, දැනුන. දැනුන කියන වචනයට අහු වෙනවා දිවෙන්, කයෙන්, නැහෙන් දැනෙන ටිකයි දැනෙන කියලා කියන්නේ. එතකොට දුටුව කියන එක හිතා ගන්න පුළුවන් ඇහැට එන අරමුණු. ඇසුන කියන්නේ කනට එන අරමුණු. දැනුන කියලා කියන්නේ නැහැයට, දිවට, කයට දැනෙන ඒ දැනීම. ඊළඟට සිතුන කියන්නේ මනසට. එතකොට ඔන්න ඔය ඒවා පිළිබඳව මෙතන මේ කියන මහා පුදුම විදියේ කෙටි දේශනාවක්. ඉතින් ඒ තේරුම දුටුවේ දුටු පමණි නතර වෙනවා, ඇසුනේ ඇසුන පමණි. ඒ විදිහට එහෙම ඒ නතර වීම තුලින් අවසානයේ වෙන දේ, ඒක ඊටාත්ම ගැඹුරුයි. එවිට වෙන්නේ මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේ කියන හැටේට එවිට ඔබ එයින්නවන්නේය. ඒ කියන්නේ දුටුවෙන්, ඇසුනෙන්, දැනුනෙන්, සිතුනෙන් ආදී වශයෙන් ඒවා පිළිබඳව ප්‍රකල්පණය කරන්නේ, මඤ්ඤණා කරන්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ ඔන්න අපි මේක තේරුම් ගත හැකි ආකාරයෙන් කියතොත්, දැන් අපි සාමාන්‍යයෙන් දුටු යමක් අපට ඇහැට ගැටුණාම අපි ඒ දුටු දෙයක් කියලා ගන්නවා. නමුත් ඇත්ත වශයෙන් මෙතන තියන්නේ දුටු බවක් පමණ. දුටු බවක් පමණ, ඇසුන බවක් පමණ, දැනුන බවක් පමණයි, සිතුන බවක් පමණයි. නමුත් අපට ඒක තේරෙන්නේ නැහැ. ඊටාත්ම ශීඝ්‍රයෙන් හිත ක්‍රියා කරලා අර ඒ දුටු දේ කියලා ගත්ත දේ අපි තණ්හා මාන දිට්ඨි වශයෙන් ඒකේ පළපදියම් වෙනවා. ඒකේ පළපදියම් වෙනවා. තණ්හාවෙන් මානෙන්, තණ්හාවෙන් මේ මගේ කියලා ගන්නවා, මානෙන් මේ මම තමයි කියනවා, දෘෂ්ටියෙන් මේක ආත්මයක් හැටියට ගන්නවා. අන්න ඒ ගැනීම තුලින් තමයි මේකේ පළපදියම් වීම තුලින් අන්න දැන් හිතා ගන්න පුළුවන්. එතකොට එයින් වෙනවා කියලා කියන්නේ ඒකයි. දුටුවෙන් ඒක තමාගේ දෙයක් හැටියට පත් කරගත්තාට පස්සේ ඊළඟට ඒක තුල එයින් කිරීම, එයින් කියලා හිතීම තුලින් එහි වෙනවා. ඒක ඇතුළට, ඒකට ඇතුල් වෙනවා. ඔය ටික කලින් අපි නොයෙකුත් විදියට මේවා විග්‍රහ කරලා දීලා තියෙනවා. යන්ත මේ හිතා ගන්න ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ ඇත්ත වශයෙන් අපේ ආයතන හයට මේ ඇස, කන, ආසය ආදියට හමු වෙන අරමුණු ඒ හැටියම ගන්නෙ නැතුව අපි කෙලෙස් තුලින් තණ්හාවෙන්, මානෙන්, දෘෂ්ටියෙන් එහි පළපදියම් වෙනවා. එහෙම පළපදියම් වීමෙන් තමයි අර ඔබ එහි වෙනවයි කියලා කිව්වේ. ඒක ඇතුළටම. එතකොට ඒක ඇදුලට වැන්නාට පස්සේ ඔන්න ඊළඟට මෙතනක් හැදෙනවා. මෙතනක් හැදෙනකොට මෙතනත් එක්කම එතනකුත් එනවා. මේක තමයි අපි අර ද්වේතාව කියලා කියන්නේ. එතකොට යමක් මෙතනක් කියලා ගත්තු හැටියේ ඒකට විරුද්ධව එතනක් කියලා දෙකුත් හැදෙනවා.
අන්න ඒ දෙකක් හදාගත් හැටියේ ඒ අතර මැදකුත් තියෙනවා. දෙකක් නම් ඒ අතර මැදකුත් තියෙනවා. ඉතින් මෙතනක මෙන්නු කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ විමුක්තිය සම්පූර්ණ සංසාර විමුක්තිය මේ පද කීපය තුළ තියෙනවා. මේ දුටුව ඇසුන දැනුන සිතුන කියන ආදිය තුළ අපි තණ්හා මාන දෘෂ්ටි වශයෙන් පළපදියම් වෙන්නේ නැත්නම් ඒවා අල්ලගෙන මේ මම කියලා ගන්නේ නැත්නම් මම මාගේ ආදි වශයෙන් ප්‍රකල්ප හිතන්නේ නැත්නම් එතකොට අපිට මෙතනක් නෑ. මෙතනක් නැති වෙනකොට එතනකුත් නෑ. ඒ දෙකක් නැති වෙනකොට මැදකුත් නෑ. ඇත්ත වශයෙන් මෙතනක් එතනක් සහ මැදක් පිළිබඳ කතාන්තරය තුලින් තමයි මේ සංසාරයේ දිගට දිගට යන්නේ. එතකොට ඒක නිසාම තමයි එයින්ම දුක කෙලවර වෙනවා කියලා කිව්වේ. ඉතින් මේ අවවාදය අහලා මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ විවේකයට ගිහිල්ලා ඊටමත් නික්මනින් අරහත්ත්වයේ ප්‍රත්‍යක්ෂ කරගත්තු බව සඳහන් වෙනවා. එතකොට ඔන්න ඒ මාළුන්ගේ පුත්‍ර මහණතන් වහන්සේ පිළිවඳේ අපි පටන් ගත්තේ රහත් වුණාට පස්සේ සිද්ධියෙන්. නමුත් ඊළඟට අර තණ්හාවටම අදාළ කාරණා නිසා මෙන්න මේ පාට මේකත් කිව්වා. ඉතින් නමුත් ඔන්න මෙතනින් ඉවර වෙන්නේ නැහැ මේ සූත්‍රයේම සඳහන් වෙන කාරණා. මේ කෙටි දේශනා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරාට පස්සේ මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා, භාග්‍යතුන් වහන්සේ මට ඔබ වහන්සේ මේ කෙටියෙන් දේශනා කළ මේ දේශනාව මම සවිස්තරව තේරුම් ගන්නේ මෙහෙමයි කියලා ඔන්න එතන පොඩි විවරණයක් අටුවාවක් වගේ දෙයක් මාළුන්ගේ පුත්‍ර මහරහතන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒක තුළින් අපිට වඩා අර කෙටි දේශනාව තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේ කොහොමද පෙන්වුම් කරන්නේ? ඒ ගාථා පෙළකින් එක පෙන්වුම් කරනවා. ඉන්ද්‍රිය හයට දාලා. ඒ ඉන්ද්‍රියක් ගැන කිව්වහම අනිත් ඒවා ගැන මේ පින්නකම හිතා ගන්න පුළුවන්. එන්න මාළුන්ගේ පුත්‍ර සාමණේරහන්සේ කියනවා, "ඇහින් රූපයක් දැකලා ඒ පිළිබඳව ප්‍රිය නිමිත්තක් ගැනීම තුළින් සතිය මුලා වෙලා ඊළඟට රාගී සිතුවිලි ඇති කර ගන්නවා, වේදනා ඒ පිළිබඳව ඇති කර ගන්නවා, ඒක වින්දනය කරනවා. ඒ වින්දනය කිරීම තුළින් අභිජ්ජා කියලා කියන්නේ දැඩි ලෝභය, ඊළඟට වෙහෙස ආදී දේවල් ඒ වලින් සිත කිලිටි වෙනවා. ඒ තුළින් වෙන්නේ ඊළඟට කියනවා දුක රැස් වෙනවා. දුක රැස් වෙනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක් රැස් වෙනවා. ඒ කියන්නේ ඒවා ග්‍රහණය කිරීම තුළින් ඒවා ගිහිල්ලා එකතු වෙනවා උපාදානස්කන්ධයට. අන්න එහෙම ඒ එකතු කර ගැනීම තුළින් වෙන්නේ නිවණින් ඈත්වීමයි. ආරා නිබ්බාන කියලක නිවණින් ඈත්වීම කියලා ඒ ගාථාවෙන් මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වුම් කරනවා. අන්න අර ඇලීම් පැත්ත. ඉතින් ඇහැ පිළිබඳව කිව්වා වගේම ඇහැට එන අරමුණු ගැන කිව්වා වගේම හිතාගන්න මේ පින්නතුන් කෙටියෙන්. කනට එන අරමුණු, නැහැට එන අරමුණු, දිවට එන අරමුණු, කයට එන අරමුණු, අවසානයේ මනසට එන අරමුණු පවා. ඒකයි ගැඹුරු මේක. මනසට එන දේවල් පිළිබඳව අර විදියටම ප්‍රිය වශයෙන් ගැනීමෙන් ඒවා ග්‍රහණය කර ගැනීමෙන් සංසාරය වෙන එහෙම නැත්නම් උපාදානස්කන්ධ වෙනවා. ඔන්න ඊළඟට අනිත් පැත්ත කියනවා. නමුත් යම් කෙනෙක් ඒ ඇහැට එන අරමුණ පිළිබඳව සතිය පිහිටුවාගෙන ඒ පිළිබඳව ඇලීමක් රාගයක් ඇති කරගන්නේ නැත්නම් ඒ පිළිබඳව එතකොට ඒක නැත්තා අර කියාපු අර දුක් වලින් මිදෙනවා. ඊළඟට ඒක උපාදානස්කන්ධ අඩුවීමට හේතු වෙන ගෙවි යාමට අපි කිව්වොත් මේක අනිත් පැත්තට කිව්වොත් ඔන්න එකතු කිරීම කියලා. එහෙම නැත්නම් රැස් කිරීම. පළමුවෙන් කිව්වේ ඒ කෙලස් තුලින් උපාදානස්කන්ධ රැස් වෙනවා. ඊළඟට මේවා විමුක්ත මේ පිළිබඳ විරාගය ඇති කර ගැනීම තුලින් අන්න අස් වෙනවා. ඒවා අඩු වෙනවා. ඒකට පාලි වචනයව දන්නේ ආචිනාති අපචිනාති කියලා දෙනවා. නොයෙකුත් වචන යොදනවා. උපචය අපචය කියලා වචනයක් යොදනවා. උපාදානස්කන්ධ රැස් වෙන්නේ තමන් ඒවා ග්‍රහණය කර ගැනීම තුළින්, ඒ ඉන්ද්‍රිය තුළින් එන වින්දනය. ඒවා එතන එතනම දැකලා එතනින් අර දුටුවේ දුටු මතින් ඇසුනේ ඇසුණු මතින් එම තුළින් වෙන්නේ අන්න ඒවා ගෙවිලා යනවා. ඒ ඔය කාරණ කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ සාදු සාදු කියලා මාළුන්ගේ පුත්‍ර හාමුදුරුවෝ කියාපු ඒවා අනුමත කර බවත් සඳහන් වෙනවා. අන්න ඊට පස්සේ තමයි උන්වහන්සේ අර ගිහිල්ලා ඒ අනුව භාවනා කරලා ඉක්මනින්ම රහත් වුණා කියලා කියවෙන්නේ. දැන් ඊළඟට මේකට අදාළ මේ අපි කියවනේ තණ්හාවේ අර කියාපු පෝනෝ භවික ස්වභාවය අර අර වඳුරා ගහෙන් ගහට පැනලා යන්න වගේ අන්න ඒවයි තියෙනවා වැඩිගත් කාරණා රාශියක්. දැන් අපි කියනවා නම් මේ තණ්හාවේ ස්වභාවය එකකට එකක් ගලපන එකයි. ඉතින් මේක පෙන්වුම් කරන්න ඉතාමත්ම හොඳ සූත්‍රයක් තිබෙනවා. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනේ මිගදායේ වැඩ වාසය කරන අවස්ථාවක තෙරුන් වහන්සේලා පින්තපාතයෙන් පස්සේ මේ මණ්ඩල මාලේ රැස් වෙලා බුදුරජාණන් වහන්සේ පාරායණේ මෙත්තෙය සූත්‍රයේ දේශනා කළ ගාථාවක් ඉදිරියට අරගෙන ඒක එහි අර්ථය මොකක්ද කියන එක ඒ සම්මන්ත්‍රණයක් වගේ ඉදිරිපත් කරගෙන විමසුවා. ඔන්න ඒ ගාථාව යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තං භූමි මහපුරිසෝති සෝධ සිබ්බනි මච්චගා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක්තරා ගැඹුරු ගාථාවක්, එදැනට පාරායන වග්ගයේ දකින්න ලැබෙන. යෝ උභන්තේ විදිත්වාන යමෙක් කොන් දෙක හරියට තේරුම් අරගෙන, ප්‍රහෙලිකාවක් වගේ යමෙක් කොන් දෙක හරියට තේරුම් අරගෙන, යෝ උභන්තේ අන්ත දෙක හරියට තේරුම් අරගෙන, මජ්ජේ මන්තා නලිප්පති මැද ප්‍රඥාවෙන් නොවැළෙයිද, මජ්ජේ මන්තා නලිප්පති තං භූමි මහපුරිසෝති එවන්නාට මම මහපුරුෂයායි කියමි, සෝධ සිබ්බනි මච්චගා අන්න ඒ තැනැත්තා සිබ්බනි කියලා කියන්නේ තණ්හාවට නමක්. සිබ්බනි කියන්නේ මැහුම්කාරී, තණ්හාව නැමැති මැහුම්කාරී ඉක්මවලා යනවා කියලා. ඉතින් ඒ ගාථාවේ අර්ථය මොකද්ද කියන එක ගැන සංඝයා වහන්සේලා හය නමක් විවරණ හයක් දුන්නා. නමුත් ඒ හය කියන්න යන්නේ නැහැ මේ අවස්ථාවේ. පළමුවෙනිම විවරණය අපිට මෙතෙන්ට අදාළ වෙන්නේ. ඇත්ත වශයෙන්ම විවරණ හය යම් විවරණ හයක් ඉදිරිපත් කළා සංඝයා වහන්සේලා හය නමක්. ඒ විවරණ හයම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ඉදිරිපත් කරාම මෙන්න මෙහෙම අපේ සම්මන්ත්‍රණය තුළ මෙහෙම හය දිනකගේ මේ විදිය මතිමතාන්තර ඇති වුණා කියලා බුදුරජාණන් වහන්සේ ඒ හයම හරිය කියලා, ඒ අතින් ඒ හයම හරිය කියලා කිව්වට මොකද තමන් වහන්සේ ඒ ගාථාවෙන් අදහස් කරේ පළමුවෙන්ම ඒ ඉදිරිපත් කළ විවරණය කියලා ඔන්න වදාලා. අන්න ඒ විවරණය මේ අවස්ථාවේ අපි ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ පළමුවෙනිම තෙරුන් වහන්සේ දැක්වේ ප්‍රශ්නය ඇති වුණේ මේකයි. කොන් දෙක මොකද්ද, මැද මොකද්ද, සිබ්බණී කියලා කියන්නේ මැහුම්කාරිය කවුද? ඔන්න ඔක මේ සම්මන්ත්‍රණයේදී සංඝයා වහන්සේලා අතර ප්‍රශ්නය ඇති වුණේ. මේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් කියන කොන් දෙක මොකද්ද, මැද මොකද්ද, සිබ්බණී කියලා කියන්නේ මැහුම්කාරිය කවුද කියලා. ඉතින් ඕකට තමයි අර මත හයක්ම ඉදිරිපත් වුණේ. ඔන්න පළමුවෙනි මතය විතරයි අපිට මෙතෙන්ට අදාළ වෙන්නේ. ඒ පළමුවෙනි තෙරුන් වහන්සේ ප්‍රකාශ කරේ මට නම් වැටහෙන හැටියට මේ කොන් දෙක කියන්නේ පස්සයයි, ඒ කියන්නේ පර්ශයයි ස්පර්ශ සමුදයයි. ස්පර්ශය කියලා කියන්නේ දැන් ස්පර්ශය කියන කාට අමුතුන් තෝරන්න දෙයක් නැහැ නේ. ස්පර්ශය සහ ස්පර්ශ සමුදය කියලා කියන්නේ ස්පර්ශය ඇති ස්පර්ශය එක කොනක්, ස්පර්ශයේ හටගැන්ම තව කොනක්, මැද ස්පර්ශ නිරෝධය ස්පර්ශය නිරුද්ධ වීම. මෙතනත් ප්‍රහේලිකාවක් වගේ බැලුවාම ස්පර්ශය කියන එක එක කොනක්, ස්පර්ශයේ හටගැන්ම සමුදය කියන එක දෙවෙනි කොන, මැද පස්ස නිරෝධය ස්පර්ශ නිරෝධය. ඊළඟට සිබ්බණී කියලා ඒ කියන්නේ මෞංකාරිය තණ්හාවයි, මෞංකාරිය තණ්හාව. ඔන්න ඕක ගැන හිතන්න වරනේ, ඒක තනිකර කමඨහනක් වගේ. ඉතින් ඔන්න ඕකේ ඉතින් බුදුරජාණන් වහන්සේත් ඇත්ත වශයෙන් අපි අනිත් දුන්න විවරණත් හරිය කියලා කිව්ව නමුත් තමන් වහන්සේ අදහස් කරේ මේ පළවෙනි විවරණය කියලා කිව්ව නිසා අපි ඒකට වැඩි අවධානය යොමු කළ යුතු වෙනවා. ඉතින් අන්න එකෙන් පෙන්නු කරන තණ්හාවේ යම් කිසි ලක්ෂණයක්. මේ කියන්නේ ස්පර්ශය ඇති වෙනවත් එක්කම ඊළඟට ඊටාමත්ම ශීඝ්‍රයෙන් ඒක නිරෝධයකුත් තිබෙනවා. නමුත් ඒක අපට පේන්නේ නැහැ. නිරෝධය මැදින් තියෙන. ඒක ඒ නිරෝධය අමතක කරන ගතියක් මේ සාංසාරික සත්වයා තුල තිබෙනවා. ඒකයි සාමාන්‍යයෙන් කියන්නේ සාංසාරික සත්වයා ඉන්නේ සමුදේ පක්ෂයේ කියලා. හැමතිස්සෙම අපට අනේ ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ තාක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ රූප ලෝකවල ඉන්න අයත් අරූප ලෝකවල ඉන්න අයත් මේ හැම සත්වෙයින්ම නිරෝධය තේරුම් නොගැනීම නිසා නැවත නැවත සංසාර භවයට එනවා කියලා. එයින් පෙන්නුම් කරනවා මේ නිරෝධය කියලා කියන්නේ මේ බිඳී යාම හෝ නැතිවී යාම තමයි අපිට පෙනෙන්නේ නැත්තේ. අපි ඒ වෙනුවට එක එකක් සම්බන්ධ කරනවා තණ්හාවෙන්. තණ්හාව තුළින් එක එක ස්පර්ශයක්, ස්පර්ශය සහ ස්පර්ශයේ හටගැන්ම විතරයි අපිට පෙනෙන්නේ. ස්පර්ශ නිරෝධය පෙනෙන්නේ නැහැ. අන්න ඒකයි. එතකොට ඒ නිරෝධය කියන එක තමයි එතන මැද. ඇත්ත වශයෙන් මුළු මහත් මේ සද්ධර්මයේම තිබෙන්නේ නිවනට. නිවනේ නිරෝධය කියන්නේත් ඒකයි. නිවනට කියන්නේ නිරෝධෝ. නිරෝධෝ නිබ්බාන. එතකොට ලෝකයාට සාමාන්‍ය ලෝකෙ නොපෙනෙන්නේ අන්නේ නිරෝධයයි. ඉතින් අර පස්ස ස්පර්ශයක් ස්පර්ශයේ හටගැන්මක් එකිනෙක ගැටලානවා. දැන් අපි හිතනවා දැන් මහුංකාරියක් වුණාම රෙදි දෙපොටක් එකතු කරලා මහනවනේ. අන්නේ වගේ ස්පර්ශයක් ඊළඟ ස්පර්ශය නැති වෙන එක අමතක කළා ඊළඟ ඇති වෙන ඊළඟ ස්පර්ශයේ හටගැන්ම එකට එකතු කරනවා. අර නිරෝධය අමතක කරමින් අන්න ඒක තුලින් ඒ තණ්හාවට යට වෙනවා. දැන් මෙතන අර කියාපු මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේට දුන්න ඒ අවවාදය තුලින් අපිට ඒ වගේම කලින් අර බාහ්‍ය දාරුචිරිය තාපසතුමාට දුන්න අවවාදය තුලද පේන්නේ අර දුටුවෙහි දුටු මතින් නතර වෙනවා. ඊට එහාට යන්න දෙන්නේ නැහැ. දුටුව එපමණකින්ම නතර වෙනවා. මොකද ඊළඟට තියෙන්නේ ඒක ස්පර්ශය තුලින් ඊළඟට වේදනා, තණ්හා ආදී වශයෙන් දිගට යන්න දෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය පැත්ත තමයි තණ්හා පුනෝ භවිකා කියලා කිව්වේ. ඇත්ත වශයෙන් තණ්හාවම තියෙනවා ශක්තියක් නැවත භවයක් මවන. ඒක තවත් අවස්ථාවක මේ තාමත්ම විවාදයට භාජන වූ සූත්‍ර කොටසක්. නමුත් අපි මතක් කරමු එක් අවස්ථාවක වච්චගොත්ත කියන පරිබ්‍රාජකය බුදුරජාණන් වහන්සේට උපමාවකින් අනුව පෙන්නුම් කරනවා මේ නැවත උපත පිළිබඳ කතාන්තරයේදී. මේ ඔන්න හරියට ගිනිසිලක් යම්කිසි ලැබුගින්නක එහෙම ගිනිසිලක් හුලඟින් විසි කරලා පැතිරෙනා වගේ කෙනෙක් මැරෙනකොට මොකද්ද උපාදාන හැටියට සිටින්නේ, මොකද්ද අල්ලගන්නේ කියලා අහන කෙනෙක් මැරෙනකොට මේ ජීවිතය මෙතනින් කෙලවර වෙනවා, යනවා අපිට පේන්නේ නැහැ කවුරුවත්. ඉතින් ඕකම තමයි දැන් මුළු ලෝකෙම ඔලුකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ, මොකද්ද මෙතනින් යන්නේ කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කළේ අර ගිනිසිලක් හුලඟින් වීසි කරලා. දැන් අතන වච්ච කියනවා හුලඟින් වීසි කරලා හුලඟින් තල්ලු වෙලා තමයි ගිනිසිල තවත් ගහක් අල්ලන්නේ. ඒ වගේ මේ තණ්හාව තුල තියෙනවා උපාදානීය ස්වභාවයක්. ඒක නිසා බුදුරජාණන් ප්‍රකාශ කරනවා එක සත්වයේ මේ කයක් ඇතහැරලා තව කයකට යාමේදී ඒකට උපකාර වෙන්නේ තණ්හාවමයි. තණ්හාව උපාදානීය හැටියට සිටිනවා කියලා. තණ්හාව උපාදානීය හැටියට සිටිනවා කියලා. ඒකට තණ්හාව ඇති තාක් උපාදානියක් තියෙන බවයි අපිට පේන්නේ. ඒක තණ්හාව තුලින් මවා දෙනවා අල්ලගන්න දෙයක්. ඒක දැන් හිතා ගන්න පුළුවන් අපි අර මිරිඟු ආදී ගැන කියනකොට ඒ අර මුවෙකුට පෙනෙන ඒ දර්ශනය ඒක ඒ මුවාට දීමට උපකාර වෙනවා වගේ තණ්හාව තුලින් භවයේ නැවත නැවතත් දඩපනවා. ඔන්න එතකොට ඒ තණ්හාව එක පැත්තක් අර පූර්ණෝ භවිකා කියාවු එක නැවත නැවත භවයක් මවන. ඉතින් ඒ නිසාම තමයි තවත් අර තණ්හාව ගැන කියන්නේ తත්‍ර తත්‍රාభినන්තිනි. ඒ තැන සතුට වෙන ස්වභාවය තැන පැන යන්න වගේ. ඒක නිසාමයි දැන් සත්‍යයක් මෙරණ අවස්ථාවේදී ඒ සෑහීමකටපත් වෙන්නේ නැති නිසාම තණ්හාව ඇති නිසාම තව භවයක් පතනවා. සියුම් මන්දමින් භවයක් පතනවා. ඉතින් ඒක කොයිතරම් සියුම්ද කියදොත් අර බුදුරජාණන් වහන්සේ ඒ ධම්මපද ගාථාවක තියෙන්නේ යථාපි, ඒ කියන්නේ යම් ආකාරයකින් යම් සේ ඔය ගහක මුල සිඳින්නේ නැතුව අතු විතරක් කපා දැම්මත් ඒ ගහ නැමත වැඩෙන්න වගේ තණ්හා අනුසය තියෙන තාක් නැවත නැවත මේ සංසාරේ උපත ලබනවා කියලා ඒ විදිහටත් දක්වලා තියෙනවා. මොන එතකොට ඒ තණ්හාවේ ඒක පැත්තක ඒ භයානකකමක් ඒ පැත්තෙන් පෙන්නුම් කරනවා. ඊළඟට මේ තණ්හාවේ අර විසත්තිකා කියලා කිව්වනේ මේ අර ගාථාවල සඳහන් වෙච්ච පදමයි අපි මේ විග්‍රහ කරන්නේ තවදුරටත්. විසත්තිකා කියලක මේ ඇලෙන ස්වභාවය. ඒකටත් බොහෝ උපමා ධර්මයේ සඳහන් වෙනවා. විසත්තිකා කියන ඒ තණ්හාවේ ඇලෙන ස්වභාවය දක්වන්නේ ලේප කියලා කියනවා. ලේප කියලා කියන්නේ ඒක දැනට සිංහලටත් තියෙනවනේ ආලේප කරනවා කියලා. ලේප කියන්නේ අලවන ස්වභාවය. ඒකටත් බුදුරජාණන් වහන්සේ මහ පුදුම උපමාවක් එක් අවස්ථාවක දුන්නා. පැරණි කතාවක් කියනවා වගේ සංඝයා වහන්සේලාට ප්‍රකාශ කරා. විශේෂයෙන් මේක සංඝයා වහන්සේලාට අදාළ හැටියටයි. නමුත් ඒ ලෝකයාට ගන්න යමක් ගන්න. ඔන්න හිමාලවණේ සම භූමි භාග තිබෙනවා. ඒ වායේ මිනිස්සුනොත් යනවා, වඳුරුනොත් හැසෙනවා. එතකොට මේ එවැනි ප්‍රදේශවල වඳුරන් අල්ලන වැද්දෙක් වඳුරන් නැල්ලීමේ උපක්‍රමයක් හැටියට වඳුරන් යන්නේන මාර්ගයේ ගහක ලාටු වගයක් කියලනවා. ඒකට කියන්නේ ඩේප්. ලාටු වගයක් කියලනවා. ඉතින් අර ලොල් ස්වභාවය ඇති වඳුරු ඔය රිලව් එහෙමත් ස්වභාවයේ විදින්නේ ඇවිල්ලා අර ලාටුව එක අතකින් අල්ලනවා. ඇල්ලුවාම ඒක ඇදෙනවා. ඊට පස්සේ අනිත් අත කිට්ටු කරලා ඒක ගලවා ගන්න ඒ අත කියනකොහම ඒ අතත් ඇදෙනවා. මේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහටමයි කියන්නේ. ඊළඟට මේ අත් දෙක බේර ගන්න එක කකුලක් අර කකුලක් ඒකට කිට්ටු කරනවා මේ ලාටු ගොඩට. ඒකත් ඇදෙනවා. ඊළඟට ඒ අත් දෙක එක කකුලයි බේර ගන්න අනිත් කකුලක් ගන්න. ඒකත් ඇලුනවා. ඔන්න එතකොට අත් දෙක කකුල් හතරයි ඇලිලා මේ ලාටු ගොඩේ මේක මේ එක්තරා වඳුරන් අල්ලන ආයෝජන උපක්‍රමයක්. උගුලක් වගේ දෙයක්. ඉතින් ඊට පස්සේ මේ වඳුරා අන්තිමට තමන්ගේ එතන කියන්නේ අපි හොම්බේ කියලා කියන්නේ මූණ කට ඇකිට්ටු ගන්නවා අර ටික බේර ගන්න. ඒකත් ඇලිනවා. අන්තිමට මේක ඇලිලා ඉන්න වඳුරා අර ඒ වඳුරා අල්ලන වැද්දා ඇවිල්ලා විදලා ඒ අරගෙන යනවා. ඒ උපමාව දීලා තියෙන්නේ මේ පංචකාමයන් පිළිබඳවයි. ඇස කන නාසය දිවකය කියන පංචකාමයන්ගෙන් ඇති වෙන ඒ තණ්හා නුමාදී අර ලේප ස්වභාවය පෙන්නුම් කරන්නේ ඒ උපමාව දීලා තියෙන්නේ. අන්නේ විදිහට බුදුරජාණන් වහන්සේ නොයෙකුත් අවස්ථාවල් වල ඒ තණ්හාවේ තියෙන ඒ ලාටු ස්වභාවයෙන් ලෝකයා ඇලෙන ස්වභාවය රාග කියලා කියනවා. ඒවයි ඇති ආදීන පක්ෂයේ විදිහට ප්‍රකාශ කර වදාලා. තවත් ඒ විදිහට නිකුත් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ ඔය තණ්හාව නැවත නැවත භවයක් මවන ආකාරය. මොකද ඒ තණ්හාව කවදාවත් සෑහීමකටපත් වෙන්නේ ස්වභාවයමයි. තණ්හාවේ තියෙන අර මහා සාගරයක් පිරෙන්නේ නැති වගේ තණ්හාව සීමාවක් නැති නිසාම නැවත නැවත ඒක ඊළඟ භවයකට ඇලවෙලායි තියෙන්නේ. නැති කියලා කියනවා. නැති කියලා කියනවා තණ්හාවට. එතකොට යම්කිසි කඳු වැටියක් එහෙම එක පැත්තකට ඇල්ලලා තියෙනවා නම් ඒක ඒ පැත්තට වැටෙනවාමයි. ඒ වගේම තණ්හාව තුල තියෙන ලෝක සත්වයා නැවත නැවත භවයකට ගෙන යන ස්වභාවයක්. ඉතින් ඊළඟට මේ තණ්හාවේ මුල ගැනත් කියවෙලා තියෙනවා. තණ්හාවේ මුල හරන්නේ කියලා අර බීරණ පඳුර හරන්න වගේ. මොකද්ද තණ්හාවේ මුල? තණ්හාවේ මුල හැටියට දක්වන්නේ අවිජ්ජාවමයි. ඒක නිසා තමයි අර විද්‍යාව උපකාර කරගෙන මේ මුල ගලවන්නේ කියලා තියෙන්නේ. ඉතින් මේ ඒ තණ්හාවේ මුල හැටියට තියෙන ඒ අවිද්‍යාව ඇතැම් අවස්ථාවල දක්වලා තිබෙනවා. මේ කියාපු ඇස සත් ඒ එන අරමුණුත් ඒ පිළිබඳව ඇති වෙන හැම ධර්මයකම ඇති අනිත්‍ය ස්වභාවය නොදකීම අවිද්‍යාව. ඉතින් ඇතැම් තැන්වල දක්වනවා මේ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය පෙන්වුම් කරන හැටි. ලෝකයා මේ ආයතන තුල ජීවත් වෙන ආකාරය පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ යථා තත්ත්වය දක්වන්නේ මෙහෙමයි. මහණෙනි, ඇස අනිත්‍යයි වෙනස් වෙන සුළුයි, අන්න ආකාරයකටපත් වෙන සුළුයි. රූපයන් අනිත්‍යයි වෙනස් වෙන සුළුයි, අන්‍ය ආකාරයකටපත් වෙන සුළුයි. අනිච්චං චලං ඒව කියනකොට චලං ඒතරම චලනය වෙනවා. ඒ වගේම අන්‍ය ආකාරයකටපත් වෙන ස්වභාවයක් ඇහි තියෙනවා. ඒ වගේ රූපේනොත් එහෙමයි. ඊළඟට ඒ දෙක ඒ අනිත්‍ය ස්වභාවය තේරුම් නොගැනීම නිසා ඊළඟට ඒ දෙක නිසා විඥාණය ඇති වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන ඒ විඥාණයත් අනිත්‍යයි. එතකොට ඇසත් අනිත්‍යයි, රූපේනොත් අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ දෙය නිත්‍ය හැටියට ගැනීම නිසා ඒ දෙක එකතු කරලා අන්තිමට ඒ දෙක එකතු වීම නිසා චක්කු විඥාණය කියන මායාවකුත් ඇති වෙනවා. විඥාණය මායාවක් කියන්නේ ඒක. මේ ගස්කොණන් වලට ඒක නැහැ. ඉතින් මේ කෙලෙස් සහිත අවිද්‍යා තණ්හා සහිත සත්‍යයට ඇස නිත්‍ය හැටියට ගත්තා. එතන ස්ථාවරයක් ගත්තා. ඊළඟට රූපයත් ඒක මිරිඟුව බව හිතන්නේ නැතුව ඒකත් ස්ථාවරයක් ගත්තා. ඒක නිසා ඒ දෙක එකතු වෙලා ඔන්න විඥාණයක් හටගත්තා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන ඒ විඥාණයත් අනිත්‍යයි. නමුත් ඒකත් තේරුම් නොගැනීම නිසා ඒ තුනම එකතු කරලා ඊනට ස්පර්ශයක් කියලා එකක් හදාගත්තා. අන්න අර පස්ස කතාවට එන්නේ. චක්කු සම්පස්සේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන ඒ චක්කු සම්පස්සේත් අනිත්‍යයි. ඒක ලෝකයට පේන්නේ නැහැ. ඒකත් නිත්‍ය හැටියට ගැනීම තුලින් ඔන්න ඊළඟට ඒක තුලින් වේදිතයක් ඇති කරගන්නවා. වේදනා වශයෙන් ඇති කරගන්නවා. ඒවත් අනිත්‍යයි. ඉතින් අන්න ඔය අනිත්‍යතාව නොදකීමයි එතකොට අනිත්‍යතාව නොදකීමයි මේ අපි මේ තණ්හාවට යටවීමට හේතුව. ඇත්ත වශයෙන් ওই පටිච්චසමුප්පාද ඒ අංග 12 කෙනෙක් තේරුම් ගන්නවා නම් අපිට පේනවා තණ්හාවට කලින් අංග රාශියක් තිබෙනවා. මුලට තියෙන්නේ අවිද්‍යාවයි. එහෙන් පෙන්වන්න කරන්නේ දැන් තණ්හාව. ලෝකයා තණ්හාවට යට වෙන්නේ අන්න අර චතුරාර්ය සත්‍ය නොදැනීම කියලා කියන්නේ අවිද්‍යාව. මේක දුක් ගොඩක් ඇති කරගන්න, දුක් ගොඩක් ඇති වෙන බව නොදැන අපි ඒවා නිත්‍ය හැටියට සලකනවා. ඔන්න එතකොට ඒකෙන් අපිට පෙන්වුම් කරනවා. එතකොට මේ යථා ස්වභාවය දැන ගැනීම අනිත්‍ය සංඥාව තුළ තියෙනවා කියලා. මේවා නිරන්තරයෙන්ම ඇසත් අනිත්‍ය බව, රූපේනුත් අනිත්‍ය බව, ඒ නිසා තියෙන විඥානයත් අනිත්‍ය බව, ඒ තුන එකතු කර ගැනීම නැති ස්පර්ශයත් අනිත්‍ය බව, එින් තියෙන වේදනාත් අනිත්‍ය බව නිරන්තරයෙන් සිහිපත් කරනවා. අනිත්‍ය සංඥා වඩනකොට අන්න අර විදිහේ අර තණ්හා ආදියට එකතු වෙන්න බැරි. ඒක නිසා තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ අවස්ථාව ප්‍රකාශ කරනවා. මහණෙනි, අනිත්‍ය සංඥාව, අනිත්‍ය සංඥා භික්ඛවේ භාවිතා බහුලී කතා මතට වැඩුවොත් ඒ සියලුම කාම රාග, භව රාග, රූප රාග ඔක්කොම විනාශ කළා දානවා කියලා අනිත්‍ය සංඥාව. ඔන්න ඊළඟට මේ කියආපු මේ අවිද්‍යාව ගැන කිව්ව අවිද්‍යාවත් ඊළඟට මේ තණ්හාවේ කියන අර අවසාන ගාථාවේ කිව්ව උල කියන කතාවක්. ඒකටත් අදාළ යම් කිසි දේ වටිනා සූත්‍ර දේශනාවක් තියෙන බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක සුනක්ඛත් ලිච්ඡව පුත්‍රයාට පාත්වපු දේශනාවක අපට අදාළ කොටස ගත්තොත් ඒ පුදුම උපමාවක් එතනක් දෙන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ කියන ඔන්න යම් කිසි පුරුෂයෙක් කුට විස ඊයක් වැදුනා. විස පෙව් ඊයක් වැදුනා. වැදුනාම ඒ පුරුෂයාගේ නෑයන් එතන දක්වන්නේ බිසක්කෝ සල්ලකත්තෝ. සල්ලකත්තෝ කියන්නේ ශල්‍ය වෛද්‍යවරයා. බිසක්කෝ කියන්නේ බිසක් වෛද්‍යවරයා. කායික වෛද්‍යය කියලා කියන්නේ. එතකොට මේ දෙකම සම්බන්ධ. කායික වෛද්‍ය විද්‍යාවත් ශල්‍ය වෛද්‍ය විද්‍යාවත් දැනගත්තු වෛද්‍යවරයෙක් ගෙන්නෙව්වා අර ඥාතියෙන්. ගෙන්නෙව්වහම අර ඒ වෛද්‍යවරයා ඒ අර ඊතලේ ඇනිච්ච වනමුඛය යම්කිසි ඒ වෛද්‍යවරුන් පාවිච්චි කරන ඔය ශල්‍ය වෛද්‍යවරුන් පාවිච්චි කරන යම්කිසි ආයුධයකින් ඒ ඊතලේ පැදුණු තැන ඒ වනමුඛය පාදලා ඊළඟට ඊතලයක කොටසක් නැත්නම් උඩක කොටසක් ඒ ඇතුළේ ශරීරයේ තිබෙනවා නම් ඒක සොයා ගන්න එතන පාලි වචනයක් යොදන ඒසනීය ඒසනී කියලා. ඒසනී කියන්නේ ඒත් ඔය ශල්‍ය වෛද්‍යවරුන් යොදන යම්කිසි උලක් ඇද දැමීමට පාවිච්චි කරන උපකරණයක් ඒසනී. ඒ උපකරණයෙන් ඒ උල ඇදලා දානවා. ඇදලා දාලා අර අරකට බෙහෙත් බැඳලා තමයි සුවපත් කරන්නේ. ඔන්න ඊළඟට ඒ උපමාව බුදුරජාණන් වහන්සේ පෙන්වන්නු කරන ඒවට ඒ උපමාව උපමේ සංසන්දනයේදී මෙහෙම ප්‍රකාශ කරනවා. අර විස ඊයේ ඇදිච්ච මනුෂ්‍යයා තමයි මේ ලෝක සත්වයා තණ්හා උල ඇනිච්ච. එතකොට මේ තණ්හා උල මේකට තියෙන විස මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව විස දෝෂෝ කියලා කියනවා. එතකොට තණ්හා සල්ල. තණ්හා සල්ල කියන එක බොහෝ තැන්වල සඳහන් වෙන බුදුරජාණන්සේට කියන තණ්හා සල්ලස හන්තාර. ඒ උල මේක විෂයියක් උනේ අන්න අර අවිද්‍යාව විස දෝෂ. ඊළඟට අර වනමුඛය පහදා ගැනීමට උපකාර කරගන්න ආයුධය හඳුන්වන්නේ ආර්ය ප්‍රඥාව. ආර්ය ප්‍රඥාවෙන් වනමුඛය පහදා ගන්නෙ. ඊළඟට අර ඒසනී කියලා කියාපු අර උල ඇදලා දාන්න උඩ තියෙන තැන සොයා ගන්න උපකාර කරන ගන්න දේ මොකද්ද? ඒසනී කියන්නේ ඒක හඳුන්වලා දෙන්නේ සති. සිහිය. සති. ඒකනේ සතිපට්ඨානය තුල ඔක්කොම තියෙනවා කියන්නේ. සති නැමැති. එතකොට ආර්ය ප්‍රඥාව තුලින් අර වනමුඛය පාදලා ඒසනී නැමැති සතියෙන් තමයි අර උල සොයාගෙන ඇදලා දාන්නේ. ඊළඟට කවුද මේ වෛද්‍යවරයා? ශල්‍ය වෛද්‍යවරයා, කායික වෛද්‍යවරයා, තථාගතයන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ දීප උපමාව ආශ්‍රයෙන් අනිත් තම තමනුත් තම තමන්ට වෙදකම් කරගන්නේ කියන එකයි ඉතින් කියන්නේ. ඒකයි අර අර ගාථාවේ අර අවසාන කරේ උබ්බහේ සල්ලමත් වෙනවා. තමගේ තියෙන උල ඇද දාන්න කියලා. ඒ ඇද දාන්නේ අර බුදුරජාණන් වහන්සේ දීපු ශල්‍ය වෛද්‍ය ඥායයට අනුව, කායික වෛද්‍ය ඥායයට අනුව ඒ දක්වපු ඒ උපකරණ මාධ්‍ය. මේන් තේරුම් ගන්න පුළුවන් ඒක තණ්හාව නැමැති උල සත්වයාට ඇනිලා තියෙනවා. ඒක විස ඊයක්. ඒ විස තමයි විසපෙව් ඊයක්. අවිද්‍යාව. එතකොට ඒක ඇදලා දාන්න උපකාර කරගන්නේ ආර්ය ප්‍රඥාව නැමැති ආයුධයෙන්. ඒ වනමුඛය පාදගෙන සතිය. සතිය තුලින් ඒ අනුන තැන තියෙන ඒ ඒ ඊතලයේ ඇදලා දානවා. ඉතින් අන්න ඒ දිගට තමයි ඇත්ත වශයෙන් අර කියාපු අනිත්‍ය සංඥාව උපකාර වෙන්නේ. ඉතින් අර ඒ ප්‍රඥාව එක පැත්තකින් ඒ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ මේක තේරුම් ගෙන අර උල ඇද දාන මූලික වන අවබෝධය ලෝකයාට දීලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ඔය උදයව්‍ය කියලා කියන ලෝකේ හැම දෙයක් තුළම ඇතිවීම නැතිවීම ස්වභාවයක් තියෙන කියන එක බුදුරජාණන් වහන්සේ මතු කළ දුන්නේ. ඉතින් අනිත්‍ය සංඥාව කියන එක අපි වචන දෙකෙන් කියනවනම් උදයව්‍ය ඇතිවීම සහ නැතිවීම. ඉතින් ඒක තමයි විදර්ශනාවේ මූලික පාඩම. ඉස්සෙල්ලම මෙන්න මේ අනිත්‍ය සංඥාව තුළ දකිනවා හැම දෙයකම ඇති වෙන බවක් සහ නැති වෙන බවක් තියෙනවා. ඒක පවා දුෂ්කරයි සාමාන්‍ය ලෝකයාට. මොකද අන්න අර කියාපු අර මහුංකාරීගේ වැඩේ නිසා නැති වෙන පැත්ත අමතක කරනවා. ලෝකයා බොහොම කැමති. මේ පින්නතුන් එදිනදා ජීවිතේ සිද්ධියක් කිව්වොත් දැන් ඔය විලාසිතා ලෝකේ තමන් මේ පාවිච්චි කරන ඇඳුම් ආදී දේවල් තියෙනවා. ඔය සාපුවක ඊට වඩා වටින නවීනම මෝස්තරයක් දැක්කලා ඒක අරගෙන කීයක් හරි දීලා ඒක අරගෙන ආවට පස්සේ අරග කොහේ දැම්මද කියලා නෑ කුණුගොඩේ. ඒක ඉවරයි. එතකොට ඒ නැතිවීම පැත්තේ අමරතක කළා අර අලුත් කිරීමයි. ඒකයි අර ලෝකයා සමුදේ පක්ෂේ ඉන්න කියලා නිරන්තරයෙන්ම අලුත් කරමින් යනවා. අර තණ්හාව ඒකට උපකාර වෙනවා. තණ්හා නැහුම්කාරී ගැට දානවා. ගැට දානවා. ඉතින් ඔය ඒ ගැටේ මොකද්ද? නිරෝධය අමතක කරන්න. මේක බිඳී යන බව අමතක කරන්න. එතකොට විදර්ශකියා මොකද්ද කරන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ දීපු වර මූලික සිද්ධාන්තේ උපකාර කරගෙන හැම දෙයකම ක්ෂණිකව තාමත්ම ඉක්මනින් ඇති වෙන නැති වෙන ස්වභාවයක් තියෙනවා. ඒකේ පෙන්නන්න තමයි කිව්වේ. අපි මේ ඇහැ තියෙනවා. දැන් මේ දේශනාව ආරම්භ කළ අවස්ථාවේ ඉඳලම මේ මගේ ඇහැ තියෙනවා. එහෙමනම් රූප පින්නතුන් මා ඉදිරියේ ඉන්නවා. ඒක නැති කියන්නේ නැහැනේ අපි. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඇත්ත අනිත්‍යයි, වේමනා මොහොතක් දක්වා වෙනස් වෙනවා, චලයි චලණය වෙනවා. ඒ විදිහට ඒ වචන රාශියක් එතන දෙන විපරිණාම අඤ්ඤතාවාවි අඤ්ඤාකාරයකටපත් වෙනවා. අනිත්‍යං චලං වයං පරිණාමී අඤ්ඤතාවාවි ආදී පද රාශියක් යොදන එක හිතට කාවත් ගන්න. මේ හැම එකක්ම අපට ආ කියපු පියවියස කියලා කියන සාමාන්‍ය ලෝකියා ගන්න මේ මාසෙට නොපෙනෙන නමුත් ඉතාම ශීඝ්‍රයෙන් මේ ඇසත් වෙනස් වෙනවා. ඊළඟට අභිරූපය කියලා ගත්තු දෙයක් ඒකත් එහෙමම වෙනස් වෙනවා. නමුත් ඒක අපට වැටහෙන්නේ නැහැ. අර කියාපු තණ්හාව අර ගැටලානවා. ඊළඟට විඥානයත් ඒ වගේ අනිත්‍ය කියලා කිව්වට අපිට ඒකත් වැටහෙන්නේ නැහැ. අන්න එතන තමයි ඇත්ත වශයෙන්ම ගැඹුරුම තැන. සාමාන්‍යයෙන් අර දැන් අපි කිව්ව අර දුටුව, ඇසුන, දැනුන, සිතුන කියන හතරට ගත්තොත් ආපස්සට හැරිලා අර දැන් අපි කලින් කියලා දුන්නනේ මේ හයම තමයි ඒ දුටුව, ඇසුව, දැනුන, සිතුන කියලා ගත්තේ. එතකොට අර දුටුව කියන එක බොහොම ඕලාරිකයි, ගොරෝසුයි. මොකද අපි යමක් දිහා බලලා අනිත් පැත්ත බැලුවත් ඒක තාම තියෙනවා වගේ නේද? ඒක තාම තියෙනවනේ. ඉතින් කොහොමද නැතේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වට. ඒ තියුණක තියෙනවා. අපේ මාස ඇස නිසා අපි රැවටෙනවා. ඒක ඒ ආකාරයෙන්ම තියෙනවා කියලා. එතකොට දුටුව අපිට කියන්න පුළුවන් අන්න බුදුරජාණන් වහන්සේ කිව්වට මොකද ඔය දුටුව එක සැරයක් බලලා අනිත් පැත්ත බැලුවහම බලලා ආයිත් බැලුවහම ඒක එහෙම තියෙනවා. ඉතින් කොහොමද ඒක වෙනස් වෙනවා කියන්නේ? එතකොට දුටුව ඒ විදිහට බලනකොට ඉතාම ගොර හැඩි ඕලාරිකයි. ඔන්න ඊළඟට ඇසුන. ඇසුන එක කොහොමද? දැන් මම මේ කතා කරන වචන වල දෝං කාර්යයක් තියෙනකම් මේ පිනතුන්ට ඒක ඇහි. දෝං කාර්යයක් තියෙනකම් ඇහි. සමහර විට ඔය අපි අහලා තියෙන ඔය දැන් මේ දෝං කාර්යයක් එන්න හැටියක් නැති මහා කාන්තාරවල කෙනෙක් කතා කරන වචන එතන එතනම නැති වෙලා යනවා කියලා. දැන් මේ අවට තියෙන කඳු වලින් එන දෝං කාර්ය මේ පිනතුන් හොඳට දන්නවනේ. දෙන්නෙක් කතා කරනවා වගේ. ඒ වගේම මේ පරිසරය තුල මේ අපි කතා කරන සද්දේ ආවර්තනය වෙලා ආයිත් එනවා. ඒ නින්නාද වෙලා ඒක තුලින් අපට අර ඇසීමට තව උපකාර වෙනවා. ඒක අර දුටුව දේ පමණටම ගොරෝසු නැතත් ඇසුන දේ ඒ තරමක් ගොරෝසුයි. ඔන්න ඊළඟට වඩාත් පෞද්ගලික තමයි, හරියටත් වඩා සියුම් දේවල් තමයි දැනුන කියන එක තුල තියෙන. දැනුන කියන එක අපි කිව්වා දිවට, නහයට, කයට දැනෙන දේ. දැන් අපි යම්කිසි දෙයක් දැන් අර අන්දරේ කරා වගේ කෙනෙක් මේක රසෙයි කියලා අනිත් කෙනාට ඒක ඒ රසේ පෙන්වන්න කරන්න නම් ඒක කවන්න ඕන. එහෙම නැතුව දැනින්නේ නැහැ. දිව ඒක පෞද්ගලිකයි. ඉතින් ඒක එතන එතනම ඉකාමත්ම සියුම්. නහයට, දිවට, කයට දැනෙන එක ඉකාමත්ම සියුම්. ඔන්න එතකොට ඒවයි අනිත්‍යතාවය සොයාගන්න අරිටත් වැඩිය අමාරු. ඔන්න ඊළඟට තියෙනවා සිතුන කියන කීතත් වඩා සියුම්. සිතුන හිත. ඒ හිත පිළිබඳව කතාන්තරයේ තමයි විකාර මායාවක් කියලා කියන්නේ. එතෙන්දී මේ හිතට එන අරමුණ මොකක්ද? ධම්ම. හිතට එන අරමුණ ධම්ම කියන්නේ ওই ධර්ම. ওই ධර්මය කියන එක අදහස නෙවෙයි. දැන් ඇසට රූපය වගේ මේ ධර්මය ගැන දන්න අය දැන් අපි අරමුණු හැටියට කතා කරනවා නම් ඇසට රූපය, කනට ශබ්දය, නහයට ගඳ සුවඳ, දිවට රසය, කයට ස්පර්ශය, මනසට ධම්ම කියලා යදෙනවා. ධම්ම. ධම්ම කියන එක අපි හිංගල කළා කිව්වොත් සිංහලෙන් කිව්වොත් දේ. හිතට එන දේ. ඉතින් හිත වෙනමයි හිතට එන දේ වෙනමයි කියලා අපි මේ හිතාගන්නේ. හිතට එන දේ ඒ දෙකේ පාය ගැටෙන්නේ හිත සහ හිතට එන දේ. එතනම අපි අහුවෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ ඒක තමයි මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. අර එතන ධම්මා කියන්නේ අර හිතට එන දේවල්. එතකොට ලෝකයා හිතන්නේ හිතට එන දේවල් වෙනම තියෙනවා කියලා. ඒවා වෙනම තියෙන නිසායි මං හිතන්නේ කියලා ලෝකයා හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියනෝ මනසයි පූර්වාංගම පෙරටු වෙන්නේ. මේව මනෝමයයි හිතෙන්ම හදාගත්තු දේවල්. හිතෙන්ම හදාගත්තු දේවල්. එතනම තමයි අර මැජික් කාර්යයේ වැඩේ තියෙන්නේ, මායාව. නමුත් ඒක ලෝකයාට වැටහෙන්නේ. හිතට එන හිතවිල්ල වෙනම අරගෙන අපි ඒක දෙයක් කරගෙන ඒක තුලයි පැටලෙන්නේ. ඒ ඇලීම් වෙලීම් පැටලීම් ඔය ප්‍රපංච ආදී වශයෙන් වලින් යොදන්නේ. ඒවෙන් කෙරෙන්නේ ඒක එතන තමයි තාමත්ම සියුම් තැන. අන්න එතෙන්දී එතනයි විදර්ශකයා මතු කරගන්නේ. හෙමින්. ඉතින් අර දුට්වේ අනිත්‍යතාව ඒකෙන් පටන්ගෙන ඊළඟට ඇසුනේහි අනිත්‍යතාව මෙනෙහි කරනවා. ඊටත් වඩා ගැඹුරට යනකොට ඔන්න පෞද්ගලිකව දැනෙන අර දිවට දැනෙන දේ. ඒකනේ ඇත්ත වශයෙන් කියන්නේ මේ ආයතන 6 එක එක තැනක් එක එක ආයතනයක් මුල් කරගෙන නිවන් දකින්න පුළුවන්. නිවන දිවාගේ කියන්න පුළුවන් මේ පැත්තෙන් බලනකොට. ඉතින් ඒක තමයි අතීතයේ සමහර සංඝයා වහන්සේලා ආහාර වන්දන අතර රහත් උනායි කියලා කියන්නේ. ඒ දිවට දැනෙන ස්පර්ශය පිළිබඳ මෙනෙහි කළා. ඉතින් ඒ ඇහැට දැනෙන ස්පර්ශය පිළිබඳ මෙනෙහි කළා. සමහර විට ඔය නාටිකාංගනාවගේ රූපය දැකලත් රහත් උනායි කියලා කියන්නේ. ඒ අවස්ථාවේ අර අනිත්‍ය සංඥාව ඇති කරගෙන අන්න ඒ වගේ කනට ඇහෙන සද්දය තුලිනුත් පුළුවන් නිවන් දකින්න. නැහැට ඇහෙන ගඳ සුවඳ පුළුවන්. නමුත් ඒක ලෝකයේ ආයේ පැත්තට යමු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දීපු අර ඇතිවීම නැතිවීම දෙක. ඒක හරියට නිරන්තරයෙන් මෙනෙහි කරන කෙනාට යම් අවස්ථාවක ඒ ඇතිවීම නැතිවීම කියන ඒ අවබෝධය ගැඹුරට යන්න කලින්ත් අපි මේවට අදාළව දේවල් කියලා තියෙනවා. විදර්ශකයාට වඩා පැහැදිලිව පේනවා අර බිඳීම් පක්ෂය මෙතෙක් නොදිරුණු බිඳීම් පක්ෂය. මොකද දැන් අර තණ්හාව කියලා කියන ආහසාව ඉවත් වෙන්න ඕන යථා ස්වභාවය මතුවෙනවා. ඇතිවීම නැතිවීම බුද්ධ වචනේ පේනවා. එතකොට ඇතිවීම නැතිවීම දෙකෙන් අර බිඳෙන පැත්ත වැඩියෙන් පේනකොට ඔන්න ඒකට තමයි අර භංග ඥාන ආදී වශයෙන් විදර්ශනා දක්වන්නේ. ඒ තැනතට හැම දෙයක්ම බිඳිනව පේනවා. හිතවිල්ලත් බිඳෙන පේනවා. එතකොට මේ බිඳීම තුලින් තමයි අවකීම් ආදී ඇති වෙන්නේ. ඒක එතන තියෙන යන මනෝ සංපස්සේ මනසට එන හිතවිල්ල. මනසට ඇවිල්ලා හිතවිල්ල වදින එකක් තේරුම් ගන්නවා කියන එක ඉතාම සියුම් දෙයක්. නමුත් ඒකත් අර යම් අවස්ථාවක විදර්ශකයට පේනවා. හිතයි හිතවිල්ලයි වදිනවා. එතකොට ඒක එහෙම වදිනව තේරුම් ගත්ත අවස්ථාව තමයි විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියන්නේ. ඒක අර බාහ්‍ය දාරුචීය. ඒ උපාපදතුමා ඒක කියනවත් එක්කම රහත් වුණා කියලා කියනවා. ඉතාම ශීඝ්‍රයෙන් මේ මාළුක්‍ය පුත්‍ර රහතන් වහන්සේ කෙටි උපදේශය උපකාර කරගෙන තමයි ඉක්මනින්ම රහත් වුනේ. ඉතින් අපිට පේනවා එතකොට දුටුවේහි දුටු මතින් නතර වීමටත් වඩා ඊළඟට ඇතුණෙහි ඇතුණ මතින් දැනුනේහි දැනුන මතින් අවසානයේ සිතුනෙහි සිතුන මතින් අපිට හිතා ගන්න බැරි තරම් පුදුම දෙයක් ඒක. අර විදර්ශනා කියා ඒ භාවනාවේදී යම් අවස්ථාවක තේරුම් ගන්න බුද්ධ වචනය අනුව අන්න අර හිතත් හිතවිල්ලත් හිතත් අනිත්‍යයි වෙනස් වෙන සුළුයි. ඒ මනසත් අනිත්‍යයි යනවා හිත කියලා නේතු අපි කියමු. මනසත් අනිත්‍යයි වෙනස් වෙන සුළුයි. මනසට එන ඒ ධර්මයක් වෙනස් වෙන සුළුයි. එතකොට ඒ විදිහට වෙනස් වෙන දේවල් අර එකට එකතු වෙන අවස්ථාවේ මනෝ විඥාණය කියලා කියන්නේ. එතකොට අර ඒ විදිහට බිඳින අවස්ථා බිඳින බව වඩාත් ගැඹුරින් අවබෝධ වන අවස්ථාවේ අන්න හිත නිරෝධයට නැඹුරුනා කියලා කියන එකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මේ ලෝක සත්වයා අර කිව රූප ආරූප ලෝක වල ඉන්න සත්වයන් පවා නිරෝධය නොදැකීම නිසායි නැවත නැවත භවයක් මවන්නේ. නිරෝධිය දුටුවනම් හරියට දැන් අර සිබ්බණී කතාවේ කියවෙන්නේ යෝ උභන්තේ විදිත්වාන. මේ අන්ත දෙක දැනගත්තා. ස්පර්ශය අවබෝධ කරගත්තා. ස්පර්ශය හට ගැනීම අවබෝධ කරගත්තා. ඊළඟට ස්පර්ශ නිරෝධය. ඒ නිරෝධී හිත පිහිටුවාගත්තු අවස්ථාවේ තමයි යන්න විමුක්ත වෙන්නේ. මේ ලෝකයෙන් විමුක්ත වෙන්න ලෝකයෙන් මිදෙනවයි කියන එකයි. ඉතින් ඔන්න ඔතනයි මේ දුක කෙලවර කරා කියන්නේ ඒකයි. ඉතින් අර දැන් ඊළඟට අපි අර කලින් කියාපු ගිනිසිලේ කතාව කිව්වොත් මෙතන හිතන්න තියෙන යම් අවස්ථාවක දැන් අපි තණ්හාව තියෙන තාක් සත්වයා තණ්හාව කියන්නේ නොපිරුණු ආශාවනේ. ඒ සම්පූර්ණ නොවුණු ආශාව. ඒක නිසා නිරන්තරයෙන්ම හිත බහැරට විහිදෙනවා. මේ කයින් බහැරට විහිදෙනවා. මොකක් හරි කර්මයෙන් ඉදිරිපත් වෙන දේ අල්ල ගන්නවා. මව කුසක් හෝ ඒවා සතෙකුගේ කුසක් හෝ ඒවා වෙන අපාය ගිනි දැල්ලක් හෝ ඒවා කර්මානුරූපව ඉදිරිපත් කරන නිමිත්ත මරණ අවස්ථාවේ තණ්හාව තුල තණ්හා අනුසය තියෙන තාක් නැවත උපදිනවා කියන්නේ ඒක අමුතු දෙයක් වුණේ නෑ. දැන් මේ ලෝකයා හිතනවා වගේ අමුතු ගෙදයක් ගිහිල්ලා අතන පැලපදියම් වෙන්න ඕනේ නෑ. තණ්හාව ප්‍රමාණවත් අන්න එකයි කිව්වේ. අර ගිනිසිල කුලකින් විසිකෙලා පැතිරෙන්න වගේ තණ්හාව ඇති තාක් ලෝක සත්වයා නැමිත භවයක් මවා ගන්නවා. අපි අර කිව්වේ පෝනෝ භවිකා කිව්වේ කොහොමද දැන් තේරෙනවා? පුනර්භවයක් මවා දෙන්නේ තණ්හාවයි. ඒක ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න නම් අර කියාපු අවිද්‍යාව නැති කළා ආර්ය ප්‍රඥාමතු කර ගන්න ඕන. ඔන්න දැන් එතකොට මේ අර කෙටි දේශන අර ගාථාවල අර්ථය අපි නානාවිද විදියට අපි මෙතන ඉදිරිපත් කළා. ඔයිටත් වඩා සවිස්තරව කියන්න හැකියාව තියෙනවා. නමුත් අන්න අර යටත් පිරිසෙන්නේ බුදුරජාණන් වහන්සේ දීපු උපමාවත් උපමා තුල උපම හිතව දෙනවා නම් මේ පින්න තුන හුඟක් කාරණා අවබෝධ කර ගන්න පුළුවන්. අපේ මට්ටමින් එදිනදා ජීවිතේ මේ විදර්ශනා මාර්ගයේ යාමට මේ දේශනාව උපකාරී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතකොට මෙතෙක් මේ පින්න තුන් සංසාරයේ බියජනක බව තේරුම් අරගෙන තමයි මේ මෙවැනි අවස්ථාවක මේ සීල සමාදන් වෙලා බණ භාවනා කරන්නේ. ඉතින් එන්නේ එන්නම මේ සංසාරයේ බියකරු ස්වභාවය බුදුරජාණන් වහන්සේ කියාපු දේශනාවට අමතරව තම තමන්ටත් ප්‍රත්‍යක්ෂ වෙන වෙලාවක්. ඒක නිසා අන්නර කියාපු තණ්හාව නැති නොකරන තාක් අපි කොච්චර කිව්වත් තවත් උපදින්නේ නැහැ කියලා අර උපදීම අපට අයිති. අර කියාපු නැඹුරුව නිසා අන්න ඒක නිසා නැවත නැවතත් උත්සාහවත් වෙන්න ඕනම තම තමන් කරන මේ ශීලයේ උපකාර කරගෙන සමත විදර්ශනාදී භාවනා තුලින් ඒර බුදුරජාණන් වහන්සේ දක්වා වදාළමි. ආර්ය ප්‍රඥාව සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගවල ප්‍රතිවේදින්, ඒ වගේම සතිපට්ඨාන කියන සති උපකාර කරගෙන තමන් මේ බලාපොරොත්තු වන උත්තමාර්ථයන් මේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මේ දේශනාවත් උපකාරී වේවා ප්‍රාර්ථනා කරනවා. එතකොට අපි චේසිට අපිනිට දක්වා යම් තාක් සත්ව කෙනෙක් ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණය මේ කුසල අනුමෝදන් වීමට කැමතින අනුමෝදන් වීම තුළ ප්‍රාර්ථනීය බෝධි කිනුතුම අමාමහිනින් සැනසෙත්වා කියලා මේ ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන්නේ. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා දිම්මාට්ඨා දීවානාගා මනිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා දිම්මාට්ඨා දීවානාගා මනිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේවානාගා මනිද්දිකා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාධි සතං සමාදමෝතු යාව නිබ්බාන සත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාදමෝතු යාව නිබ්බාන සත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සමාදමෝතු යාවිබ්බාත්ත්‍ය. සම්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනාශති මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. ඔබ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තුති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සම්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තුති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සම්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තුති. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචාරිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti නාතේ සමි.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.